විවිධාකාරයේ රෝගාබාධ පිළිබඳ මහජනතාව දැනුවත් කරන්නට ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් විවිධාකාරයේ දින සහ සති වෙන් කරලා තියෙනවා විශේෂයෙන්ම ඒ රටවල. ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරනකොට අපිට මේ ගෙවි යන සතිය එහෙමත් නැත්නම් ජූලි මාසයේ 10 වෙනිදා ඉඳලා 16 වෙනිදා වෙනකන් ජාතික සතියක් බවට පත් කරලා තියෙනවා. ඒ තමයි දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය. ඒ නිසා අපි අද SBS සිංහල වැඩසටහනින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල මේ දියවැඩියා රෝගය පිළිබඳ අපිට බහුලව අහන්න දකින්නට හම්බ වෙනවා. ඔස්ට්‍රේලියාව තුළ විතරක් නෙමෙයි මුළු මහත් ලෝකය පුරාවටම ඔස්ට්‍රේලියාව ගැන කතා බහ කරනකොට ඔස්ට්‍රේලියාව තුළ සෑම විනාඩි 5කටම එක් අයෙකු දියවැඩියා රෝගියෙකු ලෙස හඳුනාගැනෙනවා. ඒ අතර වසරකට දියවැඩියා රෝගින්ට ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 14ක් විතර වැය වෙනවා කියලා තමයි වාර්තා සඳහන් කරන්නේ. අපි දියවැඩියා රෝගය පිළිබඳව කතා බහ කරන්නට මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අයිබුවන් සුබ දැසනක් ඔබතුමාට.
අයිබුවන් සුබ දැසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපි මුලින්ම පැහැදිලි කරගමු දියවැඩියා රෝගය කියන්නේ මොන වගේ රෝගී තත්ත්වයක්ද කියලා.
මදුර, දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ත ලෙස පාලනය කරගන්න බැරි වෙන අවස්ථාවක්. ඒක රෝගී තත්ත්වයක් වෙනවා. හරියට සීනි මට්ටම අවශ්‍ය පරිදි පාලනය කරගන්න බැරි වුණා. රුධිරයේ සීනි මට්ටම, ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම අග්න්‍යාශයෙන් නිකුත් වෙන ඉන්සියුලින් කියන හෝමෝනේ මගින් තමයි ඒ රුධිරයේ තියෙන වැඩි ග්ලූකෝස් මට්ටම අඩු කරන්නේ. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණාම ග්ලූකගෝන් කියලා හෝමෝනයක් තියෙනවා. ඒ හෝමෝනෙන් තමයි රුධිරයේ සීනි මට්ටම වැඩි කරන්නේ. ප්‍රධානවම මේ ඉන්සියුලින් කියන හෝමෝනේ විවිධ ගැටලු නිසා ශරීරයේ සීනි ප්‍රමාණය, ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඒක පාලනය කරගන්න බැරිව යනවා. ඒ අනුව තමයි මේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමේ ගැටලුව ඇති වුණාම දියවැඩියාව ඇති වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට දැනගන්නට කැමති විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුළ මේ දියවැඩියා රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ අද වෙනකොට මොන තත්ත්වයේද, මොන ආකාරයෙන්ද කියලා.
ඔස්ට්‍රේලියාවේ බේක ආයතනය සහ ඩයබිටිස් ඔස්ට්‍රේලියා ආයතන දෙක කරපු සමීක්ෂණයක් අනුව ඇත්තටම දැන් මේ වෙන විට මිලියන 1.7ක් මේ දියවැඩියා රෝගයට ගොදුරු වෙලා තියෙනවා. එතකොට 2025 වෙද්දී මේ සංඛ්‍යාව කියන්නේ තව අවුරුදු 9කින් මිලියන 3ක් දක්වා වැඩි වෙනවා කියලා තමයි මේගොල්ලෝ අනුමාන කරලා තිබෙන්නේ. ඇත්තටම එක් හේතුවක් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන අයගේ විශේෂයෙන්ම ආසියාව, දකුණු ආසියාව, මැද පෙරදිග, උතුරු අප්‍රිකාව සහ දකුණු යුරෝපයේ කියන රටවල් වලින් පැමිණෙන අයගේ දියවැඩියාව වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම මේ මදුර කතා කරා මේ වසරේ දියවැඩියා සතියේ තේමාව පිළිබඳව. මේ සැරේ තේමාව තමයි අපිට මේ හේතු 4400ක් තිබෙනවා දියවැඩියාව බරපතල ලෙස ගැනීමට. මේ හේතු 4400 කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ අවුරුද්දකට පාද අහිමි වෙනවා දියවැඩියාව නිසා 4400 දෙනෙකුගේ. ඒක තමයි මේ වසරේ තේමාව ලෙස අපි අරගෙන තියෙන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, අපි දැන් ඕනම ලෙඩකට හේතුවක් තියෙනවා, රෝගී තත්ත්වය ඇතිවෙන හේතු කාරණා තියෙනවා. විශේෂයෙන්ම මේ දියවැඩියා රෝගය පිළිබඳව කතා බහ කරනකොට දියවැඩියා රෝගී තත්ත්වයට හේතු පාදක වෙන කරුණු කාරණා මොනවද?
මම මුලින් කිව්වා ඉන්සියුලින් කියන හෝමෝනේ තමයි රුධිරයේ සීනි මට්ටම වැඩි වුණාම අඩු කරන්න උදව් කරන්න කියලා. ඉතින් මේ ඉන්සියුලින් කියන හෝමෝනේ හිඟභාවය නැත්නම් ඌනතාවය නිසා තමයි මේ දියවැඩියාව ඇති වෙන්නේ. මම දියවැඩියාව ප්‍රධාන වර්ග දෙක විස්තර කරන්නම්. එයින් අපිට හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දියවැඩියාව වර්ග දෙකකට බෙදනවා, පළමුවන වර්ගය සහ දෙවෙනි වර්ගය කියලා. දැන් ටයිප් 1 සහ ටයිප් 2 කියලා. මේ පළමුවන වර්ගය නැත්තම් ටයිප් 1 දියවැඩියාව තියෙන රෝගීන්ගේ ඉන්සියුලින් හෝමෝනය සොයාගන්නටම නොහැකි තරම්. ඒක අපි කියනවා නිරපේක්ෂ ඉන්සියුලින් ඌනතාවය, නැත්තම් ඇබ්සලූට් ඉන්සියුලින් ඩෙෆිෂියන්සි කියලා. මේකට හේතුව වෙන්නේ දේහයේ ඇතිවෙන ප්‍රතිදේහ විශේෂයක් නිසා අග්න්‍යාශයේ බීටා සෛල විනාශ වීමට ලක් වෙනවා. මේ අග්න්‍යාශයේ තියෙන බීටා සෛල වලින් තමයි ඉන්සියුලින් නිෂ්පාදනය කරන්නේ. එතකොට දෙවෙනි වර්ගය නැත්තම් ටයිප් 2 දියවැඩියාව එහිදී යම් කිසි ඉන්සියුලින් ප්‍රමාණයක් ඇඟේ තිබෙනවා. එතකොට ඉන්සියුලින් අවශ්‍ය ප්‍රමාණයට අපිට නැතිවීම, එහෙම නැත්තම් ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයට දේහය තුළ ප්‍රතිරෝධයක් ඇතිවීම, රෙසිස්ටන්ස් එකක් ඇතිවීම නිසා ඒ ඉන්සියුලින් හරියට ක්‍රියා නොකිරීම නිසා මේ දෙවෙනි වර්ගයේ සිදු වෙනවා. දෙවෙනි වර්ගයේ දියවැඩියාව තමයි අපිට විශාල කොටම දකින්නට ලැබෙන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට දැනගන්නට කැමති මේ කෙනෙකුට දියවැඩියාව වැළඳී ඇති බව දැනගන්නට තියෙන ක්‍රමවේදයන් මොනවද කියලා.
දියවැඩියාවේ විශාල වශයෙන්ම අපි දකින්නේ රෝග ලක්ෂණ නැතුව හැඟවිච්ච රෝගයක් විදිහට. හැබැයි රෝග ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකින රෝග ලක්ෂණ තමයි රෝගියෙකුට දියවැඩියාව තිබෙනවා නම් නිරන්තරව මුත්‍රා පහ කරනවා, රාත්‍රී කාලයේදී වැඩියෙන් මුත්‍රා පහ කරනවා, දැඩි පිපාසය, කෙට්ටු තෙහෙට්ටු ගතිය, නිතර නිතර ඒ අයට සමේ දිලීර ආසාද නැති වෙන්න පුළුවන්. එතකොට ඇස්පෙනීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට තුවාල සුවන වී දීර්ඝ කාලයක් පවතින, ඒ වගේම සමේ සංවේදනා දැනීම නැතිවීම වගේ රෝග ලක්ෂණ තියෙන පුළුවන්. ඔස්ට්‍රේලියාවේ මේ දියවැඩියා අවදානම පරීක්ෂා කරන්න පොඩි මෙවලමක් ටූල් එකක් හදලා තියෙනවා. ඒකට කියනවා OSDRISK AUSDRISK කියලා. ඉතින් ඔන කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා. ඒකේ ප්‍රශ්න කීපයක් තමයි තිබෙන්නේ. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ අපි අනුමත කරන්නේ නැත්තම් යෝජනා කරන්නේ සෑම කෙනෙක්ම අවුරුදු 40කට වැඩි සෑම කෙනෙක්ටම මේ අවදානම පරීක්ෂා කිරීම සුදුසුයි කියලා. ඒකෙදී අපි ලකුණු දෙනවා. ඒ අනුව ඒ අගයට 12ට වැඩි නම් අපි රුධිර පරීක්ෂණයක් සඳහා යොමු කරනවා. මේදී කියන්න ඕනේ රුධිර පරීක්ෂණය අර ඉස්සර වගේ නිරහාරව ඉඳලා එමෙන්නත්තම් ෆාස්ටිං පරීක්ෂණයක් වෙන්න ඕනෙම නැහැ.
මේ ගෙවියන සතිය ඔස්ට්‍රේලියාවේ දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට තමයි හැඳින්වෙන්නේ ජූලි මාසේ 10 වෙනිදා ඉඳලා 16 වෙනිදා වෙනකන්. ඒ නිසාම අපි අද දවසේ SBS සිංහල වැඩසටහනින් කතා බහ කරන්නේ දියවැඩියා රෝගය සම්බන්ධයෙන්. අපි ඒ සඳහා සම්බන්ධ කරගෙන සිටින්නේ මේ මොහොතේදී මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුරලිය මහතාව. වෛද්‍යතුමනි, අපි ඊළඟට දැනගන්න කැමති දැන් දියවැඩියා රෝගී තත්ත්වයෙන් හටගන්නට පුළුවන් ආබාධ තත්ත්වයන් මොනවද කියලා.
ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් ඇස්වලට බලපානකොට ඒ දෘෂ්ටි විතානේ විවිධ සංකූලතා ඇති වෙලා ඒ ඇස් පෙනීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි ස්නායුවල ආබාධ නිසා අපිට දැනීම් නොදැනී යෑමේ, විශේෂයෙන්ම පාදවල සහ ඇඟිලිවල අත්වල වෙන්න පුළුවන්. වකුගඩු අක්‍රිය වීම, එතකොට තුවාල තියුණාම ඒවා හොඳ නොවී තිබීම තවත් ආබාධ තත්ත්වයක්.
හොඳයි, අපි කතා බහ කරා දියවැඩිය රෝගය හටගන්නේ මොන ආකාරයෙන්ද, එහි රෝග ලක්ෂණ මොනවද සහ එහිින් නැතිවන ආබාධ තත්ත්වයන්, එහෙම නැත්නම් එහිින් නැතිවන ආබාධ තත්ත්වයන් මොනවද කියලා වෛද්‍යතුමනි අපි ඊළඟට අපි අවධානය යොමු කරමු. මේ දියවැඩියා රෝගියෙකුට ඔස්ට්‍රේලියාව තුළදී ගන්නට පුළුවන් ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා.
ප්‍රතිකාර ක්‍රම ඇත්තටම ඒ වර්ගය අනුව ටයිප් අපි මුලින් කිව්වා පළමුවන වර්ගය සහ දෙවෙනි වර්ගය ටයිප් 1 සහ ටයිප් 2 කියලා. ඒ පළමුවන වර්ගයේ දියවැඩියාව තියෙන අයගේ ඉන්සියුලින් ඇත්තෙම නැහැ. හින්දා එයාට බාහිරින් ඉන්සියුලින් දෙන්න වෙනවා. ඉතින් වෛද්‍ය විද්‍යාව දියුණුවත් එක්ක දැන් විවිධාකාරයේ ඉතාමත්ම දියුණු ඉන්සියුලින් වර්ග දැනට තිබෙනවා. එතකොට දෙවෙනි වර්ගයේ දියවැඩියාව සඳහා අපි ප්‍රධාන වශයෙන්ම නිර්දේශ කරන්නේ ජීවන රටාවේ වෙනස්කම් ඇති කරගන්න කියලා. ඊට අමතරව අපිට විශාල ඖෂධ ප්‍රමාණයක් තිබෙනවා දැන් ප්‍රතිකාර විදිහට.
හොඳයි, අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්න කැමති වෛද්‍යතුමනි, මේ රෝගී තත්ත්වයෙන් කෙනෙකුට දියවැඩියා රෝගියෙකුට සම්පූර්ණයෙන්ම මිදෙන්නට හැකියාවක් තිබෙනවද සහ ඔස්ට්‍රේලියාව තුළ දියවැඩියාව වළක්වා ගන්නට හැක්කේ මොන ආකාරයෙන්ද කියන කාරණා පිළිබඳව.
දියවැඩියාවෙන් සම්පූර්ණ මිදෙන්න දැනට ඖෂධයක් අපි නිර්මාණය කරලා නැහැ. නමුත් පළමු වර්ගයේ ටයිප් 1 දියවැඩියාව සඳහා මම කිව්වා ඉබ්නියාෂයේ තිබෙන බීටා සෛලවල අක්‍රිය වීම නිසා තමයි මේ ඉන්සියුලින් නිපදව වීම සිදු වෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේ බීටා සෛල කලාප අග්නියාෂයේ බද්ධ කිරීමේ ශල්‍ය කර්ම දැන් පරීක්ෂණ මට්ටමේ සිදු වීම පවතිනවා. ඇමරිකාවෙත් එංගලන්තෙත් ඔස්ට්‍රේලියාවෙත් සමගාමීව මේ පරීක්ෂණ සිදු වෙනවා. එතකොට මේක වළක්වා ගැනීම තමයි අතිශයින්ම වැදගත්දී කෙනෙක්ට එහෙම අවධානම වැඩි නම් මම කලින් කිව්වා වගේ අර ඔස් ඩි රිස්ක් මෙවලම මගින් අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් ඔබේ වෛද්‍යවරයාට කතා කරලා ඒ ගැන මේ පරීක්ෂ කර ගන්න පුළුවන්. එතකොට අවධානම වැඩි නම් ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ ජීවන රටාව වෙනස් කිරීම. එහිදී ප්‍රධාන වශයෙන් ආහාර, එළවලු පළතුරු, මත්ස්‍ය ආහාර වැඩියෙන් ගන්න, වතුර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් බොන්න, මේදය, ලුණු, සීනි ආහාරය අඩු කරගන්න, ඇල්කොහොල් සහ දුම්බීම් නවතා ගන්න. එතකොට ව්‍යායාම අවම වශයෙන් දවසට පැය භාගයක් දවස් පහක් සතියකට හොඳින් ඇවිදින්න, ඒ වගේම ශරීරේ බර පාලනය කරන්න, ඒ වගේ ජීවන රටාවේ වෙනස්කම් තමයි මේ දියවැඩියා වළක්වා ගන්න වැදගත්ම වෙන්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ දියවැඩියා රෝගය පිළිබඳව. ඊට හේතුපාදක වුණේ ඔස්ට්‍රේලියාවේ දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය මේ ගෙවි යන සතියට යෙදී තිබීම හේතුවෙන්. අපි මේ වෛද්‍ය සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුරලිය මහතාව. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි මදුර.